ගරු ආර්යවංශ බාලසූරිය මන්ත්‍රීතුමා විනාඩි 10ක් තියෙන.
ගරු සභාපතිතුමනි, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ ප්‍රජා සෞඛ්‍යවල ගැන්වීමේ අමාත්‍යාංශයේ සහ ධීවර ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යාංශය තුල වැය ශීර්ෂය පිළිබඳව අපි අද දවස පුරාම ගරු මන්ත්‍රීතුමල්ලා මුතුමල්ලා විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ වගේම වාද විවාද පැවැත්වුවා. ඉතින් මම විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වශයෙන්, ප්‍රදේශයක් නියෝජනය කරන, දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වශයෙන් විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාවට විශේෂයෙන්ම දුප්පත්කම තුරන් කිරීම සඳහා මෙරට නිදහස ලැබුණ 1948 ඉඳලා පැවති සෑම රජයකින්ම අපි දැක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ තියෙනවා. ආහාර මුද්‍ර ලබා දුන්නා, සමූපකාරයට ගිහිල්ලා එදා ඒ ජනතාව, දුප්පත් ජනතාව ගිහිල්ලා මුද්දරය දීලා බඩුරික අරගෙන එන ඇවිල්ලා තමන්ගේ දුප්පත් කම තුරන් කිරීම සඳහා ඒ කටයුතු කරා. ඊළඟට ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඊළඟට සමෘද්ධිය, ඒ වගේම දිවි නැගුම, දැන් අශ්වසුම කියන වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අශ්වසුම තුල මේ වෙනකොට මේ රටේ ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් අශ්වසුම ප්‍රතිලාභ ලබා ගන්නවා. ඉතින් මේ ප්‍රතිලාභ ලබා ගැනීමේදී අපි මේ ඉස්සෙල්ලත් අපි කතා කරා, මේක සියලුම ග්‍රාම සේවා වසම්වල සුදුසුම පුජ්‍යලයන්ට ලැබෙනවද කියන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක මේ පහුගිය රජය මගින් ක්‍රියාත්මක කරනකොට නිසියාකාරයේ සමීක්ෂණයක් කරන්න නැතුව, විශේෂයෙන් අපි දන්නවා ග්‍රාම නිලධාරි වසමක් ගත්තොත් ඒ ග්‍රාම නිලධාරි වසමේ නිලධාරි 5 දෙනෙක් ඉන්නවා. ග්‍රාම නිලධාරි, සමුළු සංඝ නිලධාරි, ඒ වගේ සංඝ නිලධාරි, කෘෂි පරිවේශන නිලධාරි, ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරි, ඒ වගේ රාජ්‍ය නිලධාරි 5 දෙනෙක් සිටියදී මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල වෙනම සංවිධාන හදලා තමයි ගමෙන් තොරතුරු ගත්තේ. ඒ තොරතුරු අනුව අශ්වසුම ලබා දීමේදී සුදුසුම පුජ්‍යලයට, ග්‍රාම සේවා වසම තුළ ඉන්න සුදුසුම පුජ්‍යලයට ඒ ප්‍රතිලාභ නොලැබී ගිහිල්ලා තියෙනවා. ඒක අපි ගම්වල යනකොට අපිට ඉතාම පැහැදිලි වෙනවා. ඉතින් මේක විධිමත් සකස් කිරීම සඳහා මේ වැඩපිළිවෙල සකස් කරන්න කියලා මම මේ අවස්ථාවේදී ගරු ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතකොට අපි දන්නවා දුප්පත්කම තුරන් කිරීම සඳහා විශේෂයෙන්ම ගත්තොත් අපේ ගම්මාන ගත්තොත් වතු ජනතාව, එහෙම නැත්නම් ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කිරීම වගේම ඒ අයගේ ප්‍රජා සෞඛ්‍ය දියුණු කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහාත් යම් වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. මේ වෙනකොට අපි දන්නවා දුප්පත් ප්‍රදේශවල, දුෂ්කර ප්‍රදේශවල විශේෂයෙන් වතුකරේ ජනතාවගේ සනීපාරක්ෂ පහසුකම් විශාල වශයෙන් අඩුපාඩුකම් තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට බැලුවොත් පසුගිය 2019 වසරේ පටන් බහුමාන දරිද්‍රතාවය නමින් අද පාර්ලිමේන්තුවේ ගොඩක් කතා වුණා. මේකෙදී විශේෂයෙන්ම අර සාම්ප්‍රදායික ක්‍රමයට අනුගමනය නොකර දුප්පත්කම පිළිබඳ විස්තර ලබා ගැනීමේදී ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තුලත් ඒ වගේම විවිධ අමාත්‍යාංශ ඒකරාශි වෙලා මේ රටේ දිස්ත්‍රික්ක වශයෙන් තෝරාපත් කරගෙන තියෙනවා. ඒ දිස්ත්‍රික්ක මොන තත්ත්වෙදී ඉන්නේ කියලා විශේෂයෙන්ම අපි ගත්තොත් විදුලිය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන මට්ටම, ඒ වගේම පිරිසුදු ජලය, මෙවැනි පහසුකම් තුල අපේ රටේ දිස්ත්‍රික්ක සංගන්නේ කරලා තිනවා. ඒ අනුව අපි දකින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි එකට ඉන්නේ. ඒ කියන්නේ මේ පහසුකම් අතින් වැඩිපුරම තිබෙන දිස්ත්‍රික්ක තමයි කොළඹ දිස්ත්‍රික්කේ. එතකොට මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කේ තියෙන්නේ මේ සංඛ්‍යාලේඛන වලට අනුව 22 වෙනි අට. එතකොට නුවරඑළිය, බදුල්ල, මොනරාගල වගේ දිස්ත්‍රික්ක ඊට එහා ගිහිල්ලා ඒ පහසුකම් අඩු පහසුකම් තියෙන දිස්ත්‍රික්ක බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි සමාජ සවිබල ගැනීම වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඒ ප්‍රදේශ ගැන විශේෂ අවධානය යොමු කරොත් හොඳයි. මොකද රත්නපුර වගේ ප්‍රදේශවල විශේෂයෙන්ම වතු කරේ ජනතාව විශාල ප්‍රමාණයක් ජීවත් වෙන ප්‍රදේශයක් නිසා තමයි මේ සංගන්නේ ඉස්සරහට ගිලලා තියෙන. විශේෂයෙන් රත්නපුර ප්‍රදේශයට ඉක්මනින් අපි ගත්තොත් පාසලකට දරුවන් යවලා ඒ නිසි අධ්‍යාපනය ලබා දෙන්න හැකියාවරින් ඒ ග්‍රාමීය ජනතාවට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ වගේම රෝගියෙක් වුණොත් හදිසියෙම රෝහලට රැගෙන ගිහිල්ලා ඒ ප්‍රතිකාර ටික ලබා දෙන්න අවස්ථාව ලැබිලා නැහැ. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් ඒ සියලුම පහසුකම් ඒ අයට තියෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් යෝජනා කරනවා ඒ වගේ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය වෙන වගේම ඒ ප්‍රදේශයේ දුප්පත් ජනතාවගේ ප්‍රශ්න ගැටළු වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීම සඳහා මේ රජයට ඒ වගේම මේ අමාත්‍යාංශයේ අමුතුමාට මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඒ වගේම තමයි පසුගිය අපි දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්ක
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
විශේෂයෙන් අධිවේගී මාර්ග සංවර්ධන වීම තුළ ඉතින් පසුගිය කාලේ රත්නපුර දිස්ත්‍රික්කය තුලත් රුවන්පුර අධිවේගී මාර්ගය පිළිබඳ යෝජනා වුණා. ඒ ගැන සැලසුම් හැදුවා, විශාල මුදලක් වියදම් කරා කාලය පහුගිය ආණ්ඩු තුල. ඉතින් මේ වෙනකොට රුවන්පුරයටත් ඒ අධිවේගී මාර්ගයක් ඒ සංවර්ධනය කිරීම සඳහා විශේෂයෙන් මම මේ අවස්ථාව යෝජනා කර සිටිනවා. මොකද මේ වෙනකොට කොළඹ රත්නපුර ඇඹිලිපිටියේ මාර්ගයේ ඇඹිලිපිටියේ ප්‍රදේශයේ ඉඳලා පැය 5ක් 6ක් යනවා කොළඹට ළඟා වෙන්න. එතකොට අධිවේගී මාර්ගය තුල කොළඹට එන්න පැය 2.5කින් වගේ එන්න පුළුවන්. එතකොට ඒ වගේ පහසුකම් නැහැ රත්නපුර ප්‍රදේශයේ, විශේෂයෙන් රුවන්පුරයේ රත්නපුරට අධිවේගී මාර්ගයක් යෝජනා කරන. ඒ වගේම මීට ඉස්සෙල්ලා අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා ශාන්තපත්ම මාර්මන්තුමා යෝජනා කරලා තිබුණා. එතුමා කතාවේ සඳහන් කරා රක්වාන මම නියෝජනය කරන ආසනයේ ඕපනායක ප්‍රදේශයට එදා දුම්රිය මාර්ගයක් තිබුණා. ඒක දැන් වැහිලා ගිල්ල තියෙන්නේ. දැන් ඒක ඒ මාර්ගය දැන් තියෙන්නේ අවිස්සාවෙලට පමණයි. ඉතින් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කරලා කඩිනමින් නැවත ඒ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය සකස් කරොත් විශේෂයෙන්ම අර
කර්මන්තමයි කාලය අවසන්
තඹුත්තේ ගමින්දලා කොළඹට අර දුම්රිය මාර්ගය තුළින් ඒ දුම්රිය ප්‍රදේශයේ ජනතාවගේ ගොවි ද්‍රව්‍ය එළවලු ඇතුළේ ද්‍රව්‍ය ගෙනල්ලා ප්‍රවාහන කිරීම පහසුකම් සැලසෙන වගේම විශේෂයෙන් රත්නපුර ප්‍රදේශයේ රක්වාන වගේ ප්‍රදේශවල විශේෂයෙන් එළවලු ගොවීන් විවිධ භෝග වගා කරන ගොවීන් රාශියක් ඉන්නවා. එයාට පහසුකම් ලැබෙනවා. ඒ වගේම අර බහුමාන දරිද්‍රතාවය රුවන්පුරයෙන් ඉවත් වෙලා කොළඹට තත්ත්වයට ළඟා කිරීම සඳහා
වැඩපිළිවෙලක්
ඔබතුමන්ලාගේ අමාත්‍යාංශවල ක්‍රියාත්මක කරන්න කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරමින් මම ස්තුතිවන්ත වෙනවා කල් ලබා දීම පිළිබඳව. ඒ වගේම ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වන්සෝපියාසන කරනවා.